නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ 112 එකෙහි විධිවිධාන සහ 20-23 නොවැම්බර් 17 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව කෘෂිකර්ම සහ වැබිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශකාර සභාවේ විශේෂ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ආර්.එම්. රංජිත් බණ්ඩාර මැතිතුමා, ගරු පළනි දිගම්බර මැතිතුමා, ගරු සිවඥානන් ශ්‍රීතරන් මැතිතුමා, ගරු වරුණ ලියගේ මැතිතුමා, ගරු සම්පත් අතුපෝරළ මැතිතුමා, ගරු තිස්ස කුට්ටියාරච්චි මැතිතුමා, ගරු උදයකාන්ත ගුණතිලක මැතිතුමා, ගරු කුලසිංහම් තිලීපන් මැතිතුමා, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, ගරු එම්. රාමේශ්වරන් මැතිතුමා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 18 කොටස, 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 20 කොටස, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 41 කොටස, 20-20 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 52 කොටස සහ තෙවැනි කාණ්ඩයේ 25 කොටස, 20-21 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 44 හා 45 කොටස, තෙවැනි කාණ්ඩයේ 21 කොටස සහ 9 කාණ්ඩයේ 34 කොටස සහ 20-22 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 23, 24, 25, 26, 27, 28, 29, 30, 31 හා 32 කොටස් සහ තෙවැනි කාණ්ඩයේ 13, 14 හා 15 කොටස් සහ 9 කාණ්ඩයේ 11, 12, 13, 14, 15, 16 හා 17 කොටස් මම ඉදිරිපත් කරමි. සභා නායකතුමා, ලිපිලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික ළම ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ළමුන් කාන්තාවන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අනුසා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මම වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන පස්සේ නිරෝෂන් පෙරේරා මැතිතුමා මුදල් දැනුතුමාගෙන්
මම අහනවා.
ගරු කථානායකතුමනි, අයන්නේ 1 ඔව් එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තාවේ, අයන්නේ 2 ඔව් විමර්ශන සිදු කර තිබේ, අයන්නේ 3 මේ සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කරමින් පවතී, 1 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඔවුන්ගේ විමර්ශනය සහ අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරන ලද අභ්‍යන්තර කරුණු සෙවීමේ කමිටුවක්ද විමර්ශනයක් සිදු කරමින් පවතී. ආයන්නේ 1 නැත නිකුතු සුරක්ෂිතාගාරයේ අවට ප්‍රදේශයේ සහ මෙහෙයුම් සිදු කරන මාර්ගයන්හි ආරක්ෂිත කැමරා සවිකර ඇත. ආයන්නේ 2 ඔව් නිකුතු සුරක්ෂිතාගාරයේහි අවට ප්‍රදේශවල සහ වෙනත් අදාළ අංශ තුළ සවිකර තිබූ කැමරාවල CCTV දර්ශන විමර්ශන අංශ වෙත ලබා දී ඇත. ආයන්නේ 3 ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු මුදල් සුරක්ෂිතාගාර ද්විත්ව යතුරු පාලනයක් සහිතව ක්‍රියාත්මක වේ. මුදල් සුරක්ෂිතාගාර ඇතුළත ප්‍රදේශයේ හැරුණු කොට අනිකුත් සියලුම මෙහෙයුම් අංශ CCTV කැමරා පද්ධතියක් මගින් ආවරණය කර ඇත. මුදල් මෙහෙයුම් කාර්යයන්ට අදාළ රාජකාරී කටයුතු පැහැදිලිවම නිලධාරීන් අතර වෙන්වෙන් කොට ඇත. වරින් වර විවහාර මුදල් තොග භෞතිකව ගණනය කිරීම සිදු කරේ. ගිණුම් නිතිපතා සැසඳීම, සේවා නිසි මුදල් නෝට්ටු මණ්ඩල පහසුවෙන් බණ්ඩල හඳුනා සේවා නිසි මුදල් නෝට්ටු මණ්ඩල පහසුවෙන් හඳුනා ගැනීම සඳහා තීරුකේත ක්‍රමයක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් විසින් පැය 24 පුරා රාජකාරියෙහි නිරත වීම, මුදල් මෙහෙයුම් සිදු කරන විටදී පොලිස් නිලධාරීන්ට පොලිස් නිලධාරීන් රාජකාරියෙහි යෙදී සිටීම, මුදල් මෙහෙයුම් වල නිරත වී සිටින නිලධාරීන්ගේ කාලානුරූපී සේවා වටමාරුව, මුදල් මෙහෙයුම් අංශ සඳහා පවතින සීමිත ප්‍රවේශය සහ ප්‍රවේශ පාලන දොරටු, මුදල් මෙහෙයුම් රාජකාරීවල නිරතව සිටින ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් හට මෙන්ම බාහිර පාර්ශ්වයන් සඳහා ආරක්ෂණ නිෂ්කාශන අවශ්‍යතා නියම කර ඇත. මුදල් මෙහෙයුම්වල සිදු කරන ලබන පුද්ගල මැදිහත්වීම අවම කිරීම සඳහා ස්වයංක්‍රීය කරන ව්‍යාපෘතියක් සිදු කරමින් පවතී. ඈයන්න පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් මේ මහ බැංකුව ඇතුලේ තිබුණු 150,000 මුදල් බණ්ඩලයක් නැතිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් කරනවායි කියලා ඔබතුමා සඳහන් කරා. එතකොට පරීක්ෂණ දෙකක් තාම කරගෙන යනවායි කියන්නේ තාම හොරාල්ලලා නැහැ. එතකොට මහ බැංකුව ඇතුලේ තාම හොරෙක් ඉන්නවා කියලා තමයි අපිට මේකෙන් නිගමනය කරන්න වෙන්නේ. එතකොට මෙච්චර කල් ඇයි මේ මහ බැංකුව ඇතුලේ හිටපු හොරාව මේ හෝ එක හොරෙක් හෝ හොරු කීපයක් අල්ලගන්න බැරිව CID එකට බැරි වුණේ, සහ විශේෂයෙන්ම මේ CCTV සහ අනිකුත් ඔබතුමා සඳහන් කරල පරිදි ආරක්ෂක ක්‍රියාවලී රාශියක් ඔබතුමාලා ගන්නවා නම් ඇයි ඒ වලින් මේගොල්ලන්ව හඳුනාගන්න බැරි වුණේ කියන එක ජනතාව ලෙස අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා.
ගරු කථානායකතුමනි, මම දැන් හොඳ ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. අතර මේ වෙනකොට මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන අතර ඒ වගේම පොලිසිය විසිනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. දොරගරු කථානායකතුමනි, මේ විමර්ශනය අවසානයේ තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපිට පැහැදිලිව මොකද්ද වෙලා තියෙන්නේ, ඒකට වග කියන්න ඕන කණ්ඩායමක් ඉන්නවද, කවුද ඒ කියන කාරණේ පැහැදිලි කරන්න වෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒ විමර්ශන කටයුතු කඩිනම් කරන්න කියලා මහ බැංකුවේ අධිපතිතුමා විසිනොත් පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඒ විමර්ශනය අවසන් වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු අපි මේ සභාවට දැනුවත් කරන කටයුතු කරනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් ගරු ඇමතුමනි, දැන් මහ බැංකුවේ හිටපු අධිපතිවරු වන එකක් තමයි අර්ජුන මහේන්ද්‍රන්ව තාම පොලිසියෙන් හොයනවා. අනිත් එක තමයි සුප්‍රීම් කෝට් එකේ දැන් අධිපතිවරු දෙන්නෙක් අජිත් නිවාඩ් කබ්රාල් සහ WD ලක්ෂ්මන් යන අධිපති හිටපු අධිපතිවරු දෙන්නෙක්ට විරුද්ධව තීන්දුවක් දීලා තියෙනවා මේ රට බංකොලොත් කිරීම පිළිබඳව. දැන් අපිට පහුගියදා දැනගන්න ලැබුණා අජිත් නිවාඩ් කබ්රාල් සහ ඒ හිටපු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් ගෙවන්නට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිගේ වැටුප 150,000 සිට 104,000 දක්වා එතුමා වැඩි කරගත්තා. ඒ වගේම වැටුපෙන් 174% එතුමා විශ්‍රාම වැටුම හැටියට සහ ඒ ජීවන වියදම ඇතුළු සියලු දේම හදාගෙන එතුමා දැන් ඒක භුක්ති විඳිනවාද. ඒ වගේම එතුමා 170,000 හිග විශ්‍රාම වැටුප් හැටියට එතුමා අරගෙන තියෙනවද කියලා අපි දැනගන්නකොටම මේ වගේ සුප්‍රීම් කෝට් එකෙන් තීන්දුවක් දීලා තියෙද්දී ඒගොල්ලන්ට විරුද්ධව ඒවා අත්හිටවන්නට ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් කටයුතු කරනවද කියලා, විශ්‍රාම වැටුප අත්හිටවන්නට ඔබතුමාලා මේ වෙනකොට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවද කියලා අහන්න කැමතියි.
අරු කතානායකතුමනි, නිරෝෂන් පෙර මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ මේ නිකුතු සුරක්ෂිතාගාරයේ ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන්. එතුමාට නැවත ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒ සම්බන්ධයෙන් මහා බැංකුව අධිපතිතුමාගෙනුත් විමසීමක් කළා, නීතිපතිතුමාගෙනුත් විමසීමක් කළා, ඒ අදාළ කාරණයට පිළිතුරු ලබා දෙන්න. එහෙම නැතුව ප්‍රශ්නයේ මන්ත්‍රීතුමා මට ඒ විදිහට එක සැරේට උත්තරයක් දෙන්න බෑ. මේ ප්‍රශ්නේ අපි සූදානම් වෙලා ඉන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබතුමා නැවත ප්‍රශ්නයක් යොමු කරන්න. එතකොට ඒ අදාළ පිළිතුරු අපි ලබා දෙන්න සූදානමින් ඉන්නවා.
ගරු ඇමතිවරු, මං ඇහුවේ මොකද දැන් ඔබතුමාම පිළිගත්තා මහ බැංකුව ඇතුලේ දැන් හොරෙක් ඉන්නවා, ලක්ෂ 50 බණ්ඩල් එක අතුරුදහන් වුණා, ඒක හොයාගන්න බෑයි කියලා. ඉතින් අපිට අහන්න සිද්ධ වෙනවා තව හොරු දැන් මහ බැංකුව ඇතුලේ හිටියා. ඒ වගේම ඒගොල්ලන්ට දෙන වරප්‍රසාද ඔබතුමාලා තාම ඒක දෙනවා. ඒ හින්දා අඩුතරමේ දැන්වත් මේ ජනතාවගේ මුදල් හොරගම් කරන එක නවත්වන්න ඔබතුමාලා කටයුතු කරනවද කියලා සරල ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා දැනගන්න එපා. ඒක
කතානායකතුමනි, මේ නිකුතු නිෂ්කාසනාගාරයේ ඇතිවෙච්ච සත්වයේ සම්බන්ධයෙන් අපි පිළිතුරක් ලබා දුන්නා. ඒ වගේම ගරු කතානායකතුමනි, මීට පෙර මහ බැංකුවේ යම් යම් වංචා සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ප්‍රශ්නවලදීත් උත්තර අපි ලබා දීලා තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් උත්තරයක් අවශ්‍ය නම් ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ සම්බන්ධයෙන් අදාළ නීති
කණ්ඩායමත්
එක්ක කතා කරලා නීතිපතිතුමාගේ උපදෙස් පරිදි
මහ බැංකුවේ ඉම්තියාස් බාකීර් මාකාර්මැතිතුමා ඇබ්සන්ට්, වාසුදේව නානායක්කාරමැතිතුමා ඇබ්සන්ට්, ජයන්ත සමරවීර මැතිතුමා
මහනවා ගරු කතන
බුද්ධ ශාසන ඇමතුමා
ගරු කතානායකතුමනි, එක මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින පුරාවස්තු ස්ථාන 45යි. ආ දෙක හැමුණුම් අංක එක ලෙස ඉදිරිපත් කරනවා. ආ තුන පුරාවිද්‍යා වෙන්කල භූමි 136යි. අහතර ඇමුණුම් අංක දෙක ලෙස ඉදිරිපත් කරනවා. ආ එක ඔව්, ආ දෙක ඔව්, ඇමුණුම් අංක තුන ලෙස ඒ ඉදිරිපත් කරනවා. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි කවුරුත් දන්නවා කුරුන්දු විහාරය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් පසුගිය කාලේ ඇති වුණා. මේ කුරුන්දු විහාරයේ පිළිමගය ඉතා වටිනා පුරාවස්තුවක්, අගනා පුරාවස්තුවක්. මේ පිළිමගය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශය විසින් ඇස්තමේන්තුවක් සකස් කරලා 2023 තුන්වෙනි මාසේ පළවෙනිදා හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට බාර දෙනවා මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. නමුත් ඒ සඳහා කිසිම පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ගරු ඇමතිතුමනි, 2023 10 මාසේ 11 වෙනිදා නැවත වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රදීප සේරසිංහ මහත්මියට මේ ඇස්තමේන්තුව වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයෙන් ඉදිරිපත් කරනවා. එතුමිය සටහනක් දානවා ඒ ලිපියේ ස්ථිරව පත්වෙන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ නැවත වතාවක් වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරේ පත්වෙනවා ගාමිණී රණසිංහ කියලා. එතුමාට 2023 11 පළවෙනිදා මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරනවා. එතුමා විමසනවා සටහනක් යොදලා ලිපියේ මේ සඳහා නඩුවක් තියෙනවද කියලා. වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයෙන් කියනවා 2023 11 මාසේ 13 එහෙම කිසිදු නඩුවක් පිළිමගේ සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් නැහැ, වෙනත් කිසිම ගැටලුවක් නැහැ, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. ඊට පස්සේ ඒත් ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත මේ ලිපිය ඉදිරිපත් කරනවා 2023 11 මාසේ 12 ඒ වැඩ බලන අධ්‍යක්ෂක වර්තමාන අතිරේක ලේකම් ඔබතුමාගේ අමාත්‍යංශ නිශාන්ති ජයසිංහ මහත්මියට. එතුමිය කියනවා සංරක්ෂණ කටයුතු සඳහා අධිකරණයේ අවසර තිබෙනවාද කියලා. නැවත වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ කියනවා සංරක්ෂණ කාර්ය සඳහා කිසිදු අධිකරණයේ අවසරයක් අවශ්‍ය නැහැ, මේකේ නඩුවක් නැහැ, වෙනත් කිසිදු ගැටලුවක් නැහැ, මේ සඳහා අවසර ලබා දෙන්න, ප්‍රතිපාදන ලබා දෙන්න කියලා. ඊට පස්සේ එතුමිය අවසාන වශයෙන් 2023 11 කියනවා මේ සඳහා නිශ්චිත තීන්දුවක් ලැබෙන තුරු සංරක්ෂණ කටයුතු නවත්තන්න කියලා. දැන් මේ මාස 8 කාලයක් පිළිමගෙයි සංරක්ෂණ කටයුතු නතර වෙලා තියෙනවා. මුදල් ප්‍රතිපාදන දෙන්නේ. ඒ අතරතුර මෑත කාලයේ ඇතිවෙච්ච මහා වර්ෂාපතනය නිසා මේ වටිනා කියන පුරාවිස් විද්‍යාත්මක ස්මාරකයේ කඩාගෙන වැටෙනවා. මම ගරු ඇමතුමාගෙන් අහන්නේ මේ වටිනා කියන පුරාවිද්‍යා ස්මාරකය දැන් කඩාගෙන වැටිලා. මාස 8ක් සංරක්ෂණය සඳහා වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයේ මුදල් ඉල්ලනවා. දෙන්නේ නැහැ ලිපි හාට මෙහාට යනවා විතරයි. මේ කඩා වැටීමට දැන් කවුද වග කියන්නේ? මේ වටිනා කියන පුරාවස්තු දැන් විනාශ වෙනවා. ඔබතුමා මේ කඩිනමින් සංරක්ෂණය කිරීමට පියවර ගන්නවද? නොගන්න හේතු කවරේද කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය බොහොම පැහැදිලි. පැහැදිලි උත්තරයක් දෙනවා. මේ සංරක්ෂණය කිරීමට ඉතා ඉක්මනින් කටයුතු යොදනවා. බොහෝ වෙලාවට පළවෙනි කාර්තුව තුළ අපිට මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනවා.
හරි. මේ අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කියන්නේ ඉතා වටිනා වැදගත් දෙපාර්තමේන්තුවක්. මේ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අනුර මනතුංග මහතා ඉල්ලා අස්සුණා. ඉන් පස්සේ දිගටම වැඩ බලන අධ්‍යක්ෂකවරු තමයි එන්නේ. දැන් ඉන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේ අතිරේකලේකම් නිශාන්ති ජයසිංහ මහත්මිය. එතුමිය දැන් වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල් වරයා හැටියට පත් කරලා තියෙනවා. දැන් පුරාවස්තු මේ වෙනකොට විනාශ වෙනවා. දැන් අපි දැක්කා ඔබතුමා පරීක්ෂණයකුත් ඉල්ලලා තිනවා අවුකන පිල්මෙට චීවරයක් අන්දවල. දැන් එක පැත්තකින් ස්වභාවික මානව ක්‍රියාකාරකම් නිසා පුරාවස්තු විනාශ වෙනවා. මේ වගේ අවුකන පිළිම වහන්සේට සිවුරු අන්දනවා. මේ විදිහට පුරාවස්තු ලංකාවේ දිගින් දිගටම විනාශයෙන් විනාශයට යනවා. මේ தত্ত্বය වළක්වන්න පුළුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ විතරයි. හැබැයි ඒ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය තියෙන වෙලාවේ දිගටම මාස 4ක් තිස්සේ වැඩ බලන අධ්‍යක්ෂකවරු මේකේ අධ්‍යක්ෂ ජනරාල පත් වෙන්නේ. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරේ පත් කරන තරම් ප්‍රමාණවත් ප්‍රාමාණික උගතුන් නැද්ද? නොයසේ නම් මේ පත් කරන්නේ නැතුව ඉන්නේ දිගටම වැඩ බලන අධ්‍යක්ෂවරු පත් කර කර මේ යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විනාශ කරන්නද කියලා අපි දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීම අමාත්‍යවරයා සතු බලයක් නැහැ. අමාත්‍යවරයාට බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට. එඳ අමාත්‍ය මණ්ඩලය දෙන ලබා දෙන තීරණ අනුව තමයි අපි කටයුතු කරන්නේ. මේ වන විට තීන්දුවක් ලබා දීලා තියෙනවා. ස්ථිර වශයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවලා ඉසලා ඇඩ්වර්ටයිස් කරන්න දැන්වීම පළ කරලා ඒකෙන් ලැබෙන ඒ අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා ඒ අනුව කටයුතු කරන්නටයි කියලා. ඒ හින්දා ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමත් එහෙම හොඳ අය දන්නවා නම් ඒ අයට කියන්න අයදුම් කරන්න කියලා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ස්තුතියි.
මයන්ත දිසානායක මෙතුමා. ඔව්.
මේ සඳහා ඕනෑ තරම් උගතුන් ප්‍රාමාණික උගතුන් මේෂේස උනන්දුවක් දක්වන අය ඉන්නවා ගරු ඇමතුමනි. නිසා ඔබතුමා කඩිනමින් සති දෙකක් තුනක් ඇතුළත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ස්ථිර කෙනෙක් පත් කරනවා නම් ඒ සඳහා ඕනෑ තරම් පිරිස් ඉන්නවා ඉදිරිපත් වෙන්න. ඔබතුමාට පුළුවන් වඩා සුදුසෙක් මේ සඳහා තෝරගෙන මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ සඳහා සුසු පියවරක් ගන්න කැබිනට් මණ්ඩලයට ඔබතුමා ඉදිරිපත් කරන්න.
ගරු කථානායකතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පුරාවස්තු පිළිබඳව ගරු මන්ත්‍රීතුමා දක්වන උනන්දුව පිළිබඳව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. මම පැහැදිලිව කියන්න ඕනේ මේ පුරාවස්තු ආඥාපනතේ කොතනකවත් අමාත්‍යවරයාට කිසිම බලයක් ලබා දීලා නැහැ. එහෙනම් අමාත්‍ය මණ්ඩලය තමයි තීන්දුව තීරණ කරන්නේ. ඒ අනුව තමයි දැන්වීම පළ කරන්නේ. දැන්වීම පළ කරලා කාලයක් යනවා සම්මුඛ පරීක්ෂණ වලට කැඳවන්න. ඒ සම්මුඛ පරීක්ෂණ තොරතුරු ඉදිරිපත් කරනවා අමාත්‍ය මණ්ඩලයට. ස්තුති.
ඒක ඇමතුමා මුණ ගැහිලා ප්‍රශ්නය කරගන්න. මයන්ත දිසානායක ඇමතුමා, ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ දයසිද්ද ඇසීර ඇමතුමා. ඒක වෙනම ඇමතුමා මුණ ගැහිලා අහගන්න. ඔබතුමාගේ ප්‍රශ්නය
ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නේ මම අහනවා.
අග්‍රාමන්තුමා සභාගත
කථානායකතුමා, අග්‍රාමන්තුමා හිටියා
දෙවෙනි වටේ ඉම්තියාස් බාකිර් මාකාර්මෙත්.
ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නේ
අසනියක කල් ගන්නවා.
කරු කතානායකතුමනි ප්‍රශ්නය අහලා දැන් අවුරුද්දක් කිට්ටු වෙන්න එනවා.
දෙවෙනි ප්‍රශ්නේ.
සර් දෙවෙනි එක සභාගත කරනවා.
හා. ඒක සභාගත කරයි. තුන්වන ප්‍රශ්නේ වාසුදේව නානායක.
කරු කතානායක
කරු වාසුදේව නානායක කරන තුමාවෙන් මම අහන ප්‍රශ්න.
සභාගත
කරනවා. සභාගතයි.
මේ වාසුදේව නානායක කරන මන්ත්‍රීමාගේ ප්‍රශ්න පිළිතුරු සභාගත කරනවා.
මුදල් රාජ්‍ය මන්ත්‍රීමා. හරි. වරප්‍රසාද ප්‍රශ්නය රෝහන් රණසිංහ රෝෂාන් රණසිංහ මැතිතුමා. කරුණාකරලා ඔබතුමා දීපු මාතෘකාවට යන්න.
ගරු
ඉක්මන් කරන්න
කතානායකතුමනි. හොඳයි ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න බැරි ප්‍රශ්නයක්. ඒක නිසා මට වෙලාව දෙන්න.
වෙලාව දෙන්න තියෙන්නේ ඔබතුමා ඉල්ලාපු කාලේ විතරයි.
හොඳයි නෑ. මොකද පුවත්පතේ සඳහන් වෙලා තියෙන.
හරි ඉක්මන්ට යන්න. ඊයේ දීලා තමයි අපේ පැයක් ප්‍රමාද වුණා විවාදය.
හොඳයි හරි. මේ සම්බන්ධව ඊයේ දිනේ දිනමින පත්‍රයට ජනාධිපති මාධ්‍යංශයෙන් යවපු මා පිළිබඳව වැරදි ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මම මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්නේ. මහජන නියෝජිතයෙක් විදියට මම වෙලාවිල්ලු ඒකයි. මෙවැනි තොරතුරක් ගියපුවහම මහජනයා නොමග යනවා. ගරු කතානායකතුමනි, මුලින්ම මම ආණ්ඩුව නියෝජනය කරන්නේ කොහෙන්වත් ඇවිල්ලා නෙමේ, 69 ලක්ෂයේ ජනවර. 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ රටේ දූෂණය නැති කරන්න, වංචාව නැති කරන්න.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නේ
හරි ප්‍රශ්නයට තමයි එන්නේ. කතානායකතුමා ඒ සාධාරණේ කරන්න. හරි, මේකේ තියෙනවා මෙන්න මෙහෙම.
ඊයේ විනාඩි 22ක් කතා කරා.
හරි, ක්‍රීඩා අමාත්‍යංශයේ වාරි මාර්ග අමාත්‍යංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා නිසි පිළිතුරක් නොදීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු ධූරයෙන් ඉවත් කර ලිපිය බාර දී තිබේ. මේ ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 3 ඇමති මණ්ඩල රැස්වීම පැවති අතර මෙම ලිපි බාර දීමට ජනාධිපතිවරයා පියවර අයවැය කාල වකවානුව තුළ එතනින් එනවා. මම ඊළඟට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුව ඔහු පැමිණ විගස ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් ඔහුට යොමු කර තිබිනි. ඉන් පළමුවන ලෙස ජනාධිපතිවරයා විසින් විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනිකමිටුවක් පත්කර තිබීදී ක්‍රීඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සමග ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි මේ අංක 1. ගරු කතානායකතුමනි, මේ රටේ විපක්ෂයේ නායකයා කියන්නේ මේ රටේ විපක්ෂය නියෝජනය කරන නායකයා. එදා විපක්ෂ නායකවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයයිදී එතුමා කතා කරද්දිත් මම ගියා. එතකොට වත්මන් විපක්ෂ නායකතුමා මට කතා කරනවා මගේ කාර්යාලයට එන්න කියලා. මම කාර්යාලයට යනවා. ඒ වෙලාවේ ඉන්දියානු මහකොමසාරිස්තුමත් එතුමා කැඳවලා තිබ්බා කුමකටද කියන එක මම අහන්න ගියේ නැහැ. ඒක මට අදාළ නැහැ. එතනදී එතුමා අහපු ප්‍රශ්නයක් තමයි මේ ඔබතුමාගේ මෙන්න මේ ගැටලුව තියෙනවා. ඉන්දියාව අපේ ක්‍රිකට් එකට මැදිහත් වෙලා තියෙනවායි කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අය කොයි වෙලේ ජේෂා මහත්මයාගේ නම කියනවා. මෙන්න මේ සම්බන්ධයෙන් අපිට එතුමා එක්ක අපි පත් කරපු අතුරු පාලක මණ්ඩලයට රජයෙන් පත් කරපු කිසිදු ගැටලුවක් නැහැ වැඩ කරන්න. එතුමලා එක්ක BCCI එකත් එක්ක ඕ ICC එකත් එක්ක. ඒක නිසා ඒ සඳහා යම් ගැටලුවක් තියෙනවද කියන එක අහන්න විතරයි කතා කළේ. ඒ කතා කළා ඉවරලා මම ආවා. ඉතින් මේක මම ඊයේ දැන් මේක කියලා තියෙනවා නිරුත්තර වුණා කියලා. මේක මම පැහැදිලි කළා. ඒවගේම තමයි එතුමා හුවා කැබිනට් සබ් කමිටි එකක් පත් කරලා තියෙද්දී ආයි විපක්ෂ නායකතුමා හමුුනේ කැබිනට් සබ් කමිටි එක විපක්ෂ නායකතුමා මට එන්න කිව්ව කාරණේ මම දන්නේ එතෙන්ට ගියාට පස්සේ කොහොමත් විපක්ෂ නායකතුමා කතා කරත් ඊළඟට කවුද එන්නේ විපක්ෂ නායකවරයා විදියට ඒකේ ගැටලුවක් නැහැ දැන් වෙන වෙන නායකින්ට හොඳයි නම් විපක්ෂ නායකතුමා එක්ක කතා කරන්න මං කතා කරාම මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔව් එතකොට ඊළඟ ප්‍රශ්නේ මම එනවා මෙතනදී ඔය කැබිනට් සබ් කමිටි එක පත් කළේ කැබිනට් සබ් කමිටි එක පත් කළේ ක්‍රිකට් නීතිය හදන්න ඒකට මුලින් බාර දුන්නේ නැහැ ICC සමග සාකච්ඡා කරා මේ මෙතන ඉන්නවනේ කැබිනට් මණ්ඩලයේ සමාජික මහත්වරු එයාගෙන් අහන්න පුළුවන් මට වෙලාව දෙන්න බාධා කරන්න එපා කතා නායකතුමා මම මගේ වරප්‍රසාද ප්‍රශ්නය
ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරනවා
ඔව් ඒක තමයි මේ ඒක තමයි පැහැදිලි කරන්නේ
ඊයේත් ඔහොම ගිහිල්ලා තමයි
මේ හරි ඒක තමයි පැහැදිලි කරන්නේ හට වහන්න එපා කතා නායකතුමා පාර්ලිමේන්තුවේ
අවශ්‍ය නැහැ නේද ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න
හරි එතකොට ඒ සබ් කමිටි එක මුලින් පැහැදුවේ ක්‍රීඩා නීතිය හදන්න ක්‍රීඩා නීතිය හදන්න මේක තමයි අත්ත කතාව ඊට පස්සේ අංක දෙක අහනවා පාර්ලිමේන්තු සහ ඊට පස්සේ තියෙනවා දෙවනි පැනේ ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස උදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් ඥාති මිත්‍රාදීන් වූයේ යයිදයි යන්නයි එසේ කළේ මන්දයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කටයුතු කිරීමේ ගැටලුවක් බවද පෙන්වා දී තිබේ මේ ප්‍රශ්න දෙකටම මම නිරුත්තර වුණයි කියලා මට කියන්න තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ සාගල රත්නායක මහත්තයා එක්ක බිස්නස් නොකරන අතිවිශාල පිරිසක් ඉන්නවා හරි ඒ අය ඇත්ත කියයි මෙතන ඒ අය ඇත්ත කියයි හරි ඒ අය ඇත්ත කියයි ඒ අය ඇත්ත කියයි මොකද්ද මෙතනදී සිද්ධ වුනේ කියලා මේ තියෙනවා කැබිනට් පත්‍රිකාව මම අනුමත මොකද 2022 11යි 11 ජනාධිපතිතුමාගේ ලිපියෙන් ඉඩම් බෙදීම නවත්තලා තියෙනවා ඉතින් මේ රටේ ඉඩම් ප්‍රදාන ඉඩම් වගකීම තියෙන ජනාධිපතිවරයාට නිසා ව්‍යවස්ථාවෙන් මම එදායින් පස්සේ ඉඩම් බෙදුවේ නැහැ එතකොට මේ ඉල්ලීම් කීපයක් තිබ්බා එකක් පෙට්‍රල් ෂෙඩ් නැති තැන් වලට ෂෙඩ් දාන්න ඒ වගේම තමයි අනිත් තැන් වල ෂෙඩ් දාන්න වගේම ඊළඟට තිබ්බා
ගරු ඇමතිතුමා ෂෙඩ් ප්‍රශ්නයක් මෙතන කතා කරන්නේ නැහැ නේ ඔබතුමා එක්ක වරප්‍රසාද ප්‍රශ්නය
මේ වරප්‍රසාදේනේ මේ නොමග යවීමනේ ඉතින් මා පිළිබඳ මහජන අතට යන මතේ වරප්‍රසාදයක් නේ මගේ
ඔබතුමා මේ නොකොහෙවත් නේ ගෙනියන්නේ
නෑ ඉතින් ඒක තමයි පැහැදිලි කරන්නේ ඒක තමයි පැහැදිලි කරන්නේ එතකොට මේ ප්‍රශ්නය අහරහා මොකද්ද කියලා තියෙන්නේ මේ ඉඩම් දීපුව එමෙන්න ලයිස්තුව මම අද සභාගත කරනවා මහද සභාගත
කරගන්න
මේ සභාගත කරන ලයිස්තුව ඇතුලේ තියෙනවා පෙට්‍රල් ෂෙඩ් සිල්ලපු නම් හතරක් ඒ වගේම වගා කරන්න විහාරස්ථානයකින් හොඳ ව්‍යාපෘතියකට ඉල්ලපු එකක් ඒ වගේම ජනාධිපතිතුමා විසින් එතුමා කිව්වා මහවැලි ගඟේ
මහනුවර
දුප්පතා හරි 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 දෙන්න මට අවස්ථාව
ඔබතුමාගේ වැරප්‍රසාද ප්‍රශ්නය උතන හානියක්
ඒක තමයි මේ කියන්නේ ඔව් එතකොට දූපතක් තියෙනවා මේ දූපත
වරප්‍රසාද කමිටු විශ්ව
මේ දූපත දෙන්න කියලා මේ දූපත දෙන්න කියලා ඉතින් මම ඒ ඔක්කොම ටික කැබිනට් අනුමැතිය සඳහා යොමු කළා මේක තමයි යථාර්ථය එතකොට මේකට මට නිරුත්තර වෙන්න කාරණයක් නැහැ නිරුත්තර වෙන්න කිසිදු කාරණයක් නැහැ ඒ නිසා ගරු කතානායකතුමනි මට මේ මම ඊයේත් පැහැදිලි කරපු එක තමයි මේ හදන්නේ එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම ආණ්ඩුවේ ඉන්නේ මේ එක එක්කෙනාගෙන් නෙමෙයි මම ආණ්ඩුවේ ඉන්නේ 69 ලක්ෂයේ ජනවරමේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා වරප්‍රසාද කමිටු ඉස්සරහ
වෙටි කියලා වරප්‍රසාද කඩවීම ගැන තමයි මම මේ කතා කරන්නේ
කඩවීම ගැන කතා කරා ඉදිරිපත් කරා ඊට පස්සේ කමිටුවට යොමු කරන්න
ගත්තයි ප්‍රශ්නේ හරි ඔහොම ඉන්න මම කතා කරනවා මට අවස්ථාව දෙන්නේ ඒ තරම් බාධා කරන්න එපා
දැන් ඊයේත් ඔබතුමා
සම්මුඛ කාලය ගත්තා කතානායකතුමා මම විපක්ෂ නෙමෙයි මම ආණ්ඩුවේ
විපක්ෂය තමයි
කොහේ වුණත් විපක්ෂ නෙමෙයි මම ආණ්ඩුවේ ඒ නිසා මට අවස්ථාව දෙන්න
ආණ්ඩුවට කියලා විශේෂයක් නැහැ නේ ඔබතුමා ඉක්මනින් ඔය ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඔව්.
බාධා කරන්න එපා අවස්ථාව. ඔබතුමා මට කතා කරන්න දෙන්නේ නැහැ.
ඉතින් මං කොහොමද දෙන්නේ? ඔබතුමා පැය ගාණක් මේක දැන් 10යි වෙලාව දැන් ඉවරයි ප්‍රශ්නේ.
හරි. මට කතා කරන්න දෙන්න. ඉතින් මෙහෙම බාධා කරන්න එපා. මෙහෙම කතා කරන්න එපා. බාධා කරන්න එපා.
කරුණා කරලා බාධා කරන්න
මෙහෙම බාධා කරන්න එපා
බාධා කරන්න නැතුව ඉන්න මං ඔබතුමාගේ මොකද පොයින්ට් එක
නායකතුමා ගරු කතානායකතුමා මම එතුමාට අමාත්‍යාංශයේ අහිමි වීම පිළිබඳ කණගාටු වෙනවා නමුත් ගරු ඇමතුමනි පොඩකින් මගේ අවස්ථාව දෙන්න ඔය කොහොමද කියන්නේ කතා
කරා
ගරු කතානායකතුමා ගරු ඉන්න මන් තුමාල මේ බාධා කරන්න බෑ මට මගේ පට්ටි කියන්න දෙන්නකෝ නෑ ගරු කතානායකතුමා ගරු ඇමතුමා මෙහෙම දැන් ඔබතුමා පෙට්‍රල් සෙට් කියන කතා කරානේ
දැන්
මම ඔබතුමා ඉවත් වීම පිළිබඳ කණගාටු වෙනවා හැබැයි ගරු ඇමතුමා මමත් ඔබතුමාට යෝජනාවක් දුන්නා ඔය පෙට්‍රල් සෙට් එක හැබැයි ඔය ලේකනේ මගේ නම නෑ ඒ පිළිබඳව කණගාටු වෙනවා
හරි ඔබතුමායි පොයින්ට්
ඒ පිළිබඳව ඔව් පොළොන්නරිය
තමයි නෑ කරුණා කරලා ඉඳගන්න ඔබතුමාගේ වැඩේ කරගෙන යන්න
හොඳයි හරි
ඔබතුමා ඉක්මනින් ඕක ඉවර කරන්න කාලය නාස්ති කරන්න
දැන් මේමයි ඔබතුමාගේ එක දැම්ම නම් කියයි මිතුරෙකුට දුන්නයි කියලා ඔව් හරි හොඳයි හරි ඔව් හොඳයි ගරු කතානායකතුමනි මම මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කළේ අපි දන්නවා හරි ඊළඟ මැතිවරණ වලට
දැන් ඔතන
හරි හරි මට දෙන්නකෝ ඔබතුමා කතා මට වචන
ආයි ඔබතුමා
මට විනාඩි දෙකක් දෙන්නේ නැහැ
පස්සේ ඉක්මවා ගියා
හරි හරි ඊළඟ මැතිවරණ වලට වැඩි කල් නැහැ මේ රටේ හරි හැබැයි ආණ්ඩුවේ මතක තියාගන්න මම ආද කිව්වයි කියලා හරි මම ආද කිව්වයි කියලා මතක තියාගන්න ජනාධිපතිතුමනි අපි මේ රට ස්ථාවර කරන්න මේ දුන්නේ මිනිස්සු අන්තාසන්න වෙලා
ඊයේත් කිව්වා
මෙහෙම වෙලාවක මේ රට බාර දුන්නේ මේ විදියට දූෂණ මේවා වෙන්න නෙමෙයි ඒ නිසායි මම
ඔබතුමා
හිතන හිතගත්තේ
ඒ
නිසායි මම ක්‍රිකට් එකේ දූෂණය වෙනුවෙන් පෙනී හිටියේ
හරි
ඒ නිසා මේ දූෂණය වෙනුවෙන් පෙනී ඉඳලා ක්‍රියා කිරීම යට ගහලා
වරප්‍රසාද කමිටුව ඔබේ ප්‍රශ්නිය
කරනවා
බොහොම ස්තුතියි
කනගාට
පක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් තිබෙනවා මගේ නමත් සඳහන් කළා මේ පුවත්පත්වල කරපු නිවේදනය මම පැහැදිලි කරන්නට ඕන විශේෂයෙන්ම ඔබතුමාට මේ සභාවටත් ගරු කතානායකතුමාට මතක ඇති අපි ඓතිහාසික තීන්දුවක් ගත්තා ඒ පාර්ලිමේන්තුවේ 225ම ඔබතුමාගේ කතානායක කාමරේ ඒ සාකච්ඡා කාමරේ තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නට එකඟ වුණේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය වහා ඉවත් විය යුතුයයිද? දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනයේ විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතුයයිද මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටිමි. මේ යෝජනාව මම ඉදිරිපත් කරේ නිමල් ශ්‍රීපාල සිල්වා මැතිතුමයි මේක ඉස්තර කරේ. ගරු කතානායකතුමනි ඇත්තටම මම හිතන්නේ මෑත කාලයේ 225ම හොරකමට එරෙහිව ඒකමතිකව එකතුණු අවස්ථාව. මම ඡන්දයක් ඉල්ලපු අවස්ථාවේ ඔබතුමා කිව්වා නෑ ඡන්දයක් අවශ්‍ය නෑ ඒකමතිකව 225ම එකඟයි කියලා. හැබැයි ගරු කතානායකතුමනි මේ වෙන විට මේ යෝජනාවට පහින් ගහලා හොරකම හෙලිදරව් කරපු පුද්ගලය වයින් කරලා හොරකම් කරපු කණ්ඩායම රැකගෙන තියෙනවා.
ලැජ්ජයි.
රොෂාන් රණසිංහට කොළ එළිය පෙන්නවා එළියට යන්න කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. මේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැන් රතු එළියක් පෙන්නලා තියෙනවා. ඒ තමයි මම ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙනුත් කැබිනට් මණ්ඩලයෙනුත් හෘද සාක්ෂියට එකඟව හිතන්න. ඔබට පෙන්නලා තියෙනවා රතු එළියක්. ඒ මොකද්ද? විශේෂයෙන්ම හොරකම් කරාට කමක් නැහැ. හොරු අල්ලන්න එපා. යස් සර් කිව්වොත් හොඳටම ඇති තමන්ගේ තැන රකගන්න. අද 225ම යකඩ සපත්තුවට යට කරලා දමලා ඉවරයි. ඇත්ත වශයෙන්ම ඔබතුමා දන්නවා අපි විශ්වාස භංගයක් ගෙනාවා මේ සභාවේ සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව. ඒ මොකද ඖෂධ ශේෂ්ත්‍රයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සිදු වුණු හොරකම් සහ අක්‍රමිකතා නිසා.
ඉස්සෙල්ලම කරේ මොකද්ද? ආණ්ඩුවට උපදෙස් දුන්නා යාව රකින්න. එයාව රැකලා යාව ආරක්ෂා කරන් පස්සේ එළියේ පීඩනය වැඩි වෙන නිසා මොකද කරේ? එයාව රකින්න ඇමති පුටුමාරු කරා. ඉතින් මම පැහැදිලිව කියන්න කැමතියි මේ විධායක ජනාධිපතිවරයා පත් වුණේ පාර්ලිමේන්තුවෙන්. හැබැයි පාර්ලිමේන්තුවෙන් පත් වුණු අද වෙන විට පාර්ලිමේන්තුව අධිකරණයේ තීන්දුවක් දුන්නා පොඩකින්ද
පක්ෂනායකතුමා වරප්‍රසාදයටදී අයිතියක් නැහැ.
හරි, මට කරුණාකරලා අවස්ථාව දෙන්න ගරු කථානායකතුමනි, විපක්ෂ නායකවරයා හැටියට මේ කාරණාව වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා. අධිකරණයේ තීන්දුවක් දුන්නා ඡන්දේ තියන්න කියලා. ඒකට පයින් ඇහුවා. පාර්ලිමේන්තුව ඒකමතිකව චෝදනා කරා දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉවත් කරන්න කියලා. ඒකටත් පයින් ඇහුවා. හැබැයි මතක තියාගන්නට ඕන මේ ජනාධිපතිවරයා පත් කරේ මේ පාර්ලිමේන්තුවේ 134ක් එකතු වෙලා. හැබැයි එතුමාව මෙහෙවන අදිසි හස්තයක් තිබෙනවා. හොර බෙහෙත් මාෆියාව, ගෑස් මාෆියාව, සීනි මාෆියාව, දැන් ක්‍රිකට් මාෆියාව. මේ මාෆියාව තීන්දුව කරනවා ගරු කථානායකතුමනි, මොන ඇමතිවරයාද ඉන්නේ, මොන ඇමතිවරයාද ඉවත් වෙන්නේ? මේක හරි විහිළුවක්. දැන් මම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමති මෙන්න මේ කාරණාව. ඉන්දියානු තානාපතිතුමා මාත් එක්ක සාකච්ඡාවක නියැලී සිටියා විපක්ෂ නායක කාර්යාලයේ. ඒ අවස්ථාවේ මම හිතුවා මේ අවස්ථාව උපයෝගී කරගෙන රොෂාන් රණසිංහ ඇමතිවරයාවත් කැළවගෙන ඇවිල්ලා ඒ ඉන්දියානු තානාපතිතුමාගේ මහකොමසාරිස්තුමාගේ මැදිහත් වීම තුළ අපේ රටට පැනවුණු මේ ක්‍රිකට් තහංචිය ඉවත් කර ගැනීම සඳහා තමයි මං එතුමාට එල්ලෙයි කියලා ඉන්දියානු තානාපතිතුමාගේ මැදිහත් වීමක් ගන්නට පුළුවන් නම් ඒකත් ලබාගෙන මං කටයුතු කරේ මේ ක්‍රිකට් තහංචි ඉවත් කරන්න. එහෙම නැතුව මේ ඉන්දියානු මහකොමසාරිස්වරයාත් එක්ක එක්කහු වෙලා, එහෙම නැත්නම් රොෂාන් රණසිංහ මැතිතුමාත් එක්කහු කරගෙන දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න නෙවෙයි, ක්‍රිකට් තහනම ඉවත් කරගන්න. හැබැයි අද වෙන විට රොෂාන් රණසිංහට ඇඟිල්ල දික් කරනවා මේ විපක්ෂ නායකව හමුුණයි කියලා. එහෙම බැලුවොත් ඒ හමුවීම තුළ කැබිනට් එකේ සාමූහික වගකීම කඩ කරයි කිව්වොත් එහෙනම් මේ කැබිනට් එකේ යම් කොටසක් අයින් කරන්නට ඕන. ඒ අය එනවාමාව හම්බෙන්න. ඒ හම්බෙන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරන්න නෙවෙයි. මේ විපක්ෂ නායක කාර්යාලයේ මේ පාර්ලිමේන්තුව මේ ඔලුගෙඩි සැල්ලම් තුලින් ආණ්ඩු පෙරලන්න ආණ්ඩු මාරු කරන්න අපි යන්නේ. අපි ආණ්ඩුවට එනවා නම් එන්නේ ජනවරමේ, ජනතාවගේ ශක්තිය, ජනාධිපතිවරණේ, මහමැතිවරණේ. අවසාන වශයෙන් මම ගරු කථානායකතුමනි, මේක ඔබතුමාටත් වැදගත් වෙයි, මේක ඉතාමත්ම වැදගත් කාරණාවක්, මෙන්න මේක හොඳින් අහගෙන ඉන්න. මම දැක්ක මේ පත්තරවල සමාජ මාධ්‍යවල යනවා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයට ආපු ඇමතිවරයෙක්ව මූණටම කියලා එළෙව්වයි කියලා. ඉතින් මටත් මෙන්න මෙහෙම ඉතිහාසයක් මතක් වෙනවා ගරු කථානායකතුමනි, එන මේකටත් පොඩ්ඩක් කාරුණිකව සවන් දෙන්න. මම මේ 2020 මැතිවරණ ප්‍රතිඵල කියන්නේ මේ ඉන්න ජනාධිපතිතුමාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දීල UNP එකෙන් හම්බුනේ 30,000යි. මනාප ගණන් කරේවත්
නැහැ.
නමුත් රොෂාන් රණසිංහට මනාප 90,650
වරප්‍රසාදයට එතන හානියක් කළා නැහැ නේ.
දිස්ත්‍රික්කේ 150,000 වරමක් ලැබුණා. ඉතින් මං හිතන්නේ පළවෙනි වතාවක ජනවරමක් නැති ජනාධිපතිවරේ වරමක් තියෙන මහජන නියෝජිතෙක් බන්නපු අවස්ථාවේ කියලා ඒකත් ඉතිහාසගත වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙටුම්පතේ කාරක සභාව. පළමුවන උපලේඛනය රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 130 236 253 සිට 279 312 සිට 319 සහ 321 සලකා බැලීම. දේශී අලවතුල මැතිතුමා.
ගරු කථානායකතුමනි,
අලවතුල මැතිතුමාට කතා කරන්න අරින්ද.
ගරු කථානායකතුමනි,
ඔබතුමාගේ කාලයෙන් තමයි
ගරු කථානායකතුමනි
විස්සයි විසියාසර විසර්ජන පනත් කැටුම් බතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විස්සයි විසිතුන එකොලායි විසියට අඟහරුවාදා විවාදයට ගැන අමාත්‍යංශ හා ඒවා යටද ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතනවලින් අදාළ අංක 130 අංක 236 අංක 253 සිට අංක 279 අංක 312 සිට අංක 319 සහ 321 දරණ වෛශිෂ්‍යයන්ගෙන් සම්ප්‍රදායිකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුරාතන වියදම් හා මුල්‍යදන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි.
ඔබතුමා ඉඩ දෙනවද ඒක?
අයියෝ මොකද ඔය කතා කරන්නේ දෙන්නේ?
හරි දෙනවනම් කතා කරන්න.
ගරු කතා නායකතුමා, ඇත්තටම මේක තේරුම් ගන්න හරි විස්තර නියෝග 29 තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද සුජුම සම්බන්ධ හදිසි යෝජනාවක් අන් සියලු යෝජනාවල එදිනට නියමිත සියලු කටයුතු අභිභවා මුඛ ස්ථානයේ ගන්නු ලැබිය යුත්තේය. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සුජුම සම්බන්ධ ප්‍රශ්නයක් මෑතකදී පැන නැගී තිබෙන විට ඡන්ද ප්‍රකාශ කිරීමට පිදීමක් පවතින විටදී හැර වරප්‍රසාද පිළිබඳ වූ කාර්යය මත වූ යෝජනාව ඉදිරිපත් කරන ලැබීමෙන් පාර්ලිමේන්තු කටයුතු කවර හෝ වේලාවකදී තාවකාලික නතර කළ හැකි හැක්කේ?
බොහොම ස්තුතියි ඔබතුමා ඒක මතක
කරගන්න.
එතන කියන්නේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද නෙමෙයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ගැන. ඔබතුමා කරුණාකරලා ඉඳගන්න. ඔබතුමා කතා කරන්න.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම 2024 වසර සඳහා පළාත් සභා පළාත් පාලන රාජ්‍ය පරිපාලන සුවදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වැසීශයේදී මම ඉතාමත් සතුටු වෙනවා. මුල්ම කතාව කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්, එවගේම මේ අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 469ක් වෙන් කළා තියෙනවා. දැන් මේකෙදි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දිස්ත්‍රික් පරිපාලනයේට රුපියල් බිලියන 48ක්, එවැගේම පළාත් සභා පළාත් පාලන සේවා සඳහා රුපියල් බිලියන 22ක්, විදේශ සම්බන්ධතා කියලා තව රුපියල් බිලියන 19ක්, එවැගේම රජිස්ටර් කාර්යාලයට, එවැගේම රාජ්‍ය පරිපාලනයට රුපියල් බිලියන 13ක් වැනි මේ ආකාරයෙන් මුදල් වෙන් කළා තියෙනවා. දැන් මේකෙදි මේ අමාත්‍යාංශය ගත්තාම රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත්තාම මේ රටේ පරිපාලනයේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනයේ සියලුම නිලධාරීන් අමාත්‍යාංශය වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී කොට්ටාස දක්වා ග්‍රාමීය පරිපාලන ඉඳලා දිස්ත්‍රික් පරිපාලනය දක්වා රාජ්‍යාංශයේ සම්පූර්ණ මෙහෙයීම ක්‍රියාත්මක වෙන මේ අමාත්‍යාංශය. ඒ වගේම තමයි පළාත් සභා පළාත් පාලන ගත්තාම අපේ රටේ තියෙන පළාත් සභා, ඒ වගේම පළාත් පාලන ආයතන, නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා, මේ සියල්ලකම අධීක්ෂණය ඔබතුමාගේ අමාත්‍යාංශයට ගරු අගමැතිතුමා අයත් වෙනවා. දැන් එක අතකින් අද අපි අවාසනාවන්ත තත්වයකට පත් වෙලා තියෙනවා. මේ රටේ පළාත් සභා මේ වෙනකොට දැන් අක්‍රියව, ඒ කියන්නේ පළාත් සභාවේ මහජන නියෝජ්‍යය නැතුව දැන් වසර ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ඒක බොහොම කනගාටුදායක තත්වයක්. එතකොට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මොන මැතිවරණ ක්‍රමයක් තුලින්ද කරන්න කියන එක මැතිවරණ කොමිෂන්ට ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක කල් ගිහින් තියෙන්නේ. දැන් මේකෙදි ගරු කතානායකතුමනි, මේ தত্ত্বය ඉතාමත් අවාසනාවන්ත தত্ত্বයක්. දැන් අද අපි විශේෂයෙන්ම කියන්න ඕනේ පළාත් සභාවට විමධ්‍යගත වෙච්චි, සම්පූර්ණ විමධ්‍යගත වෙච්චි ආයතන ගණනාවක් තියෙනවා. එතකොට ඒව අධීක්ෂණය කරන්න කවුරුත් මේ වෙනකොට පළාත් සභාවල් තුල බහජන් නියෝජිතෝ නැහැ. අමාත්‍යංශ ප්‍රධාන ඇමතිවරයෙක්, එහෙම නැත්නම් අමාත්‍යංශ මාරෝ ඉන්න ඇමතිවරු, ඒ වගේම පළාත් සභා මන්ත්‍රීතුමල්ලා අද නැහැ. දැන් මේ තුලින් පුරවැසියට විශාල අසාධාරණයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ සඳහා මේ නිසා මේ සඳහා අවශ්‍ය පියවරක් ගන්න ඕන. විශේෂයෙන්ම ගරු අගමැතිතුමනි, ගරු කතානායකතුමනි, දැන් ඔබතුමාලාට පුළුවන් මේ වෙලාවේ විශේෂයෙන්ම මේ පළාත් සභා මැතිවරණයේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ අවාසනාවන්ත තත්වය අපට දැන් මේ සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණයේ දිගින් දිගටම පැවතුණා. ඉතින් එහෙමනම් අපි විපක්ෂයක් හැටියට අපි ඕනම වෙලාවක මේ මැතිවරණේ තියෙනවා නම් අපි ලෑස්තියේ පරණ ක්‍රමයට ගිහිල්ලා මේ පාර්ලිමේන්තුව තුලින් ඒක සම්මත කරලා ඒ පළාත් සභා මැතිවරණය ඉස්සරහට ගෙනියන්න. මොකද අපිට අවශ්‍ය මැතිවරණ කල් දාන්නේ මැතිවරණ තියන්න. ඒ නිසා ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ වෙනකොට අපි මට හමු වුණා ඊයේ පෙරේදා වයම් පළාතේ, ඒ වගේම ඌව පළාතේ විශේෂඥ වෛද්‍යරු කණ්ඩායමක්, ඒ අය කිව්වා දැන් මේ අමාත්‍යංශ මේ පළාත් සභා අක්‍රිය වෙලා තියෙන නිසා, මහජන නියෝජිතවට නැති නිසා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා දූෂණ වංචා ඒ වගේම අක්‍රමිතා ගණනාවක් සිදු වෙනවා. දැන් අපිට නිතරම අහන්න තියෙන දෙයක් තමයි මේ රටේ අද රෝහල් වල ප්‍රශ්න ගණනාවක් තියෙන, වෛද්‍යවරු ප්‍රශ්න ගණනාවක්. එතකොට ගත්තාම ගරු කතානායකතුමනි, දැන් මේ ග්‍රාමීය රෝහල්, දිස්ත්‍රික් රෝහල් මේ ඔක්කොමයි තියෙන පළාත් සභාවට. දැන් මේ වගේ පරිපාලනය කඩා වැටිලා. ඒ නිසා අපි හිතනවා මේ පළාත් සභාව නැතුව මේ පාර්ලිමේන්තුවට විතරක් විධායක විතරක් මේක අරගෙන යන්න පුළුවන් කියලා හිතනවනේ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් ඒ නිසා වහාම මේ සඳහා අපි විපක්ෂයේ සහය අවශ්‍ය වෙන ප්‍රධාන පක්ෂය ඇටියට අපි ලෑස්ති සහය දෙන්න ඔබතුමාලා පළාත් සභා මැතිවරණ ඉක්මනින් තියෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා මේ රටේ ජනතාවට. මැතිවරණ ක්‍රමේ නම් ප්‍රශ්නයක් තියෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ පරණ ක්‍රමයටම ඒ සඳහා ගිහිල්ලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඒ වගේම තමයි දැන් මේ වෙනකොට තවත් අවාසනාවන්ත තත්ත්වයක් මේ පළාත් පාලන මැතිවරණය. දැන් පළාත් පාලන මැතිවරණය මුදල් නැහැ කියලා කල් දැම්මා. එතකොට පළාත් පාලන මැතිවරණය කල් දැම්මාම අද මේ රටේ තියෙන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා සියල්ලම අද නිලධාරී හරහා, කොමසාරිස්ලා හරහා, ඒ වගේම ප්‍රාදේශ සභාව ලේකම්ලා හරහා පාලනය වෙන්නේ. දැන් එතකොට මහජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන ආයතනයක් පළාත් පාලන ආයතනය. එතකොට මේ පළාත් පාලන ආයතනයෙන් ඔබ අපි කවුරුත් විශ්වාස කරනවද මේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට වෙයි කියලා? එක නිලධාරී කෙනෙකුට පුළුවන්ද මේවා කරන්න? එතකොට ජනතාව නියෝජනය කරන්න දැන් මේ මේකෙත් අර පළාත් පාලන මැතිවරණේ දැන් පළාත් සභාව ආගෙම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. දැන් මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන් තරුණ නියෝජනය අලුත් පනතක් ගෙනල්ලා තියෙනවා. එතකොට මේ සඳහා අපි දැක්කා පහුගිය කාලේ ඇති වුණු ඒ විවස්සාව වෙනසත් එක්ක മന്ത്രി සංඛ්‍යාව දෙගුණයක් වුණා. ඒක 8000ක් විතර වුණා 4000 ගාන තිබ්බ එක. එතකොට මේ තත්ත්වය තුලත් පළාත් පාලන මැතිවරණයකදී අපි දැක්කා මනාප ක්‍රමයේ තුල 87 ප්‍රේමදාස ඉඩමු ජනාධිපතිරය ඉන්න කාලේ ගෙනාපු පළාත් පාලන පනතත් එක්ක ඉතාමත් හොඳ ක්‍රමවේදයක් තිබුණා කියලා මම නම් විශ්වාස කරනවා. මම හිතන්නේ ඒ තුලින් ආපු දේශපාලනට ආපු තරුණයෝ 40%ක් අතර තරුණ නියෝජනයක් තිබුණා. අපිත් ආවේ ඒ තුලින්. ගොඩක් දෙනෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, පළාත් සභාව නියෝජනය කරා. ඒක වෙනස් කිරීම තුල අද ගැටලු වන්නාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, විශේෂම අගමැතිතුමා ඇමතිවරය හැටියට අපි එතුමාගේ අවධානය යොමු වෙනවා, යොමු කරනවා. ඔබතුමා මේ මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ඒ කමිටුවේ සභාපතිරට දීර්ඝ කාලයක් වැඩ කරා. හැබැයි මේ පළාත් පාලන මැතිවරණ අපි දැක්කා පහුගිය වතාවේ පවත්වපු පළාත් පාලන මැතිවරණයේදී මේක කොට්ටාසය විතරක් මුල් කරගෙන ඒක සකස් කරන්න ගිහිලා තමයි මේ අවුල් ජාලාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා පළාත් පාලන මැතිවරණය කියන්නේ සීමා සහිත කොට්ටාස ප්‍රමාණයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යයක් සමහර විට අයිති වෙයි, එහෙම නැත්නම් ඊටත් අඩු කොටසක්. එතකොට මේ සමානුපාතික ක්‍රමයේ තුල පළාත් පාලන ලැයිස්තුවට අපි නාමලේඛන ඉදිරිපත් කරාම කාටවත් ගෙවල් ගන්න ඇවිදින්න බැරි තැනක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ මනාප දිස්ත්‍රික් ක්‍රමයක් නෙමෙයි පළාත් පාලන ආයතනයක් කියන කුඩා ඒරියා එක කුඩා කොටසක්. ඒ නිසා පැරණි ක්‍රමයේ මම හිතන්නේ මේ වෙනකොට තියෙන සාකච්ඡා ගණනාවකදී පක්ෂ ගණනාවක් එකතු එඟක වෙලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ තිබුණු පරණ ක්‍රමයටම ඒ මැතිවරණයට යා යුතුයි කියලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අරු කතානායකතුමනි, අපි අගමැතිතුමාගේ අවධානය යොමු කරන අමාත්‍යවරයා හැටියට මේ ගැන සැලකිල්ලට අරගෙන මේ සාර්ථක ක්‍රමයක් තමයි අපි ආපස්සට දාලා තියෙන්නේ. ඒ නිසා ඒ තත්ත්වය ඇති කරලා මේ දිගින් දිගටම මේ මැතිවරණ කල් දාන්න නැතුව ඉතාමත් ඉක්මනින් මේ පළාත් පාලන මැතිවරණ පවත්වන්න අවශ්‍ය වැඩ පිළිවෙල ගන්න කියලා අපි පැහැදිලිවම කියනවා. දැන් ගිය අවස්ථාවේ මේක කල් දැම්මේ මේකට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ කියලා. දැන් ජනාධිපතිතුමා මේ අයවැය ලේකම් ඉදිරිපත් කිරීමේදී කිව්වා දැන් ආර්ථිකය යථාතත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි කියන වහාම මේ මැතිවන්න සඳහා අවශ්‍ය පියවර ගන්න. මොකද මහ ජනතාවගේ නියෝජිතව නැතුව මේ ආයතන ගෙනියන්න බෑ. ඒ ආයතන වලින් බලාපොරොත්තු වෙන තත්ත්වය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. ඒ නිසා තමයි අර විශේෂඥ වෛද්‍යතුමාලා අපිට කිව්වේ පළාත් සභාව තුල මේ මහජන නියෝජිත නැතිවීම නිසා සම්පූර්ණ මේ පරිපාලන එය කඩාවැටලා අද ඉසමත් අසාර්ථක තැනකටපත් වෙලා තියෙනවා. ආණ්ඩුකාරතුමාට ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. ප්‍රධාන ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ට ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට අවශ්‍යයි මහජන නියෝජිතව. ඉතින් ඒ නිසා අද මේ දේශපාලන ශේෂ්ඨ තුල මේ ඇති වෙලා තියෙන කඩාවැටීමට එක හේතුවක් තමයි මේ පළාත් සභාව මහජන නියෝජිතව ඉවත් කරලා පාලනය ගෙනියන්න කටයුතු කිරීම. ඒ වගේම පළාත් පාලන ආයතන වලත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, මම අගමැතිතුමාගේ අවධානය මේක යොමු කරනවා. මේ සම්බන්ධයෙන් ඉතාමත් කඩිනම් පියවර ගන්න විපක්ෂයක් හැටියට මේ මැතිවරණය පවත්වන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ සම්බන්ධ අවශ්‍ය සහයෝගයක් ඒකට අපි සහයෝගය දෙන්න අපි විපක්ෂ නායකතුමා ඇතුළු අපි සියලු දෙනාම ලෑස්තිලා ඉන්නවා කියන එකත් මා ඉතාමත් සතුටින් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අද මේ අවස්ථාවේදී ඔබගේ අමාත්‍යංශයේ ගැන කතා කිරීමේදී විශේෂයෙන් මතක් කරන්න ඕනි කරුණු කාරණා කීපයක් තියෙනවා. දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි පැහැදිලිවම කියන්න ඕනි 2015 ඉඳලා 2019 දක්වා ගරු කථානායකතුමනි රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කරා. මේ රාජ්‍ය සේවකයන් වැටුප වැඩි කරේ යහපාලන රජයේ කාලේ. ඒක අපි පැහැදිලිව කියන්න ඕනි. ඒ අවස්ථාවේදී රාජ්‍ය සේවකයන් වැටුප 107%කින් වැඩි කරා. මේ වැඩි කරේ මූලික වැටුප. මොකද දීර්ඝ කාලයකට පස්සේ තමයි 2015 පස්සේ මේ රාජ්‍ය සේවකයන් මූලික වැටුප වැඩි කරේ. ඒ නිසා ගරු අගමැතිතුමනි, මේ 2015 වැඩි කරපු වැටුප කඩලා තමයි අවුරුද්දෙන් අවුරුද්ද ගෙව්වේ. එතකොට මේ මූලික වැටුප වැඩි වුණේ 2015 වසරේ හැටියට සලකන්න ඕනේ. එහෙම සලකලා තමයි 2015 ඉඳලා මේ වැඩි වෙච්ච වැටුපට අවශ්‍ය විශ්‍රාම වැටුප ගෙවන්න නියමිත වුණේ. ගරු කථානායකතුමනි, අපි කනගාටුවෙන් කිය හරි කියන්න ඕනේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයා 69 ලක්ෂයක් අරන් ඡන්දේ දීලා පත් වුණා කියලා දැන් කිව්ව මේක කීප සැරයක්. එතුමා පත් වෙලා ජනවාරි මාසෙ ඉඳලා මොකද්ද කරේ? මේ 2015 ඉඳලා වැටි වෙච්ච වැටුප හිමිකම තියෙන විශ්‍රාමික යන්න 2020 ජනවාරි ඉඳලා 2019 අන්තිම විශ්‍රාමිකය ඇයටත් මේ 2020 ජනවාරි ඉඳලා මේ වැටුප හිමියමට දීුණා. ගරු අගමැතිතුමනි, මේක ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. අපි විපක්ෂ නායකයන් මමත් මේක දිගින් දිගට ප්‍රශ්න ගණනාවක් ඇහුවා පාර්ලිමේන්තුවේ. දැන්ට වසර 3යි මාස 11ක් ගිහිල්ලා තියෙනවා. Tamanda himi මේ විෂමතාවයේ, එහෙම නැත්නම් මේ හිමි වැටුප ලක්ෂ 2කට ආසන්න විශ්‍රාමිකයන්ට තාම ගෙවලා නැහැ. අපි හිතුවා මේ ආයවැයදී එක ලබා දෙයි කියලා. අපි ගිය අවුරුද්දේ හිතුවා එක ලබා දෙයි කියලා. ඉතින් ඒ නිසා ඔව් මේක 2020 ජනවාරි ඉඳලා දෙන්න නියමිත වෙලා තිබුණේ. ඔව්. ඉතින් එතකොට ඒක චක්‍රලේඛන ගහලා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නවත්තලා තියෙන්නේ. දැන් මේක මම අහනවා ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ කතාවේදී හරි පිළිතුරක් දෙන්න, මේ සඳහා යම් පියවරක් ගන්නවද? එහෙම නැත්නම් අපි මේක මේ අයවැය යෝජනා තුළට ඇතුළු කරලා මේ අසාධාරණ ලක් වෙච්ච පිරිසට විශේෂයෙන්ම තමන් හිමිකම තියෙන 2015 වැඩි වෙච්ච මූලික වැටුප තමයි අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරේ. එහෙනම් 15 ඉඳලා විශ්‍රාමිකයාට හිමිකම තියෙනවා. ඒ හිමිකම තමයි අද අහිමි කරලා තියෙන්නේ. එහෙනම් ගරු කථානායකතුමනි, අද තියෙන මේ ජීවන වියදමත් එක්ක අද හැම බාණ්ඩ එකම මිල 3-4 ගුණකින් වැඩි වෙලා තියෙනවා. මේ බංකොලොත් භාවයත් එක්ක ඒ වැඩිවීම තුළ විශ්‍රාමිකයා ඉතාම අපහසුතාවයකට පත් වෙලා ඔබතුමාට මේක තේරුම් ගන්න පුළුවන්. පළපුරු තියෙන ජේෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට අද විශ්‍රාමිකයාට තමන්ගේ බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ. ඉතාම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතාම කනගාටුදායක තත්වයකට පත් වෙලා තියෙනවා. එහෙමනම් තමන්ට හිමිකම තියෙන මේ විෂමතාවය වහාම වෙනස් කරලා ඒ ලැබෙන්න තියෙන 2019-20 ඉඳලා ලැබෙන්න තියෙන වැටුප ඒ විශ්‍රාමිකයන් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්න කියන එක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි මේ වෙනකොට මේ අයවැයෙන් රුපියල් 10000ක ජීවන වියදම් දීමනාවක් ලබා දීලා තියෙනවා. හැබැයි ඒක ගෙවන්නේ අප්‍රේල් මාසෙ ඉඳලා. මම හිතන්නේ රජයේ තියෙන යම් යම් ආර්ථික ප්‍රශ්නත් එක්ක. හැබැයි අපි සතුට වෙනවා අඩු ගානේ ජීවන වියදම රුපියල් 10000කින් තව වැඩි කිරීම සම්බන්ධයෙන් අපි ඒකත් කියන්න ඕනි. මොකද 7500 අමතරව තමයි ඒ 10000 ලැබෙන්නේ. ඒ ගැන අපි සතුට වෙනවා. ඊට වඩා දෙන්න පුළුවන් නම් ඒ සතුට මොකද ඊට වැඩිය ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි මේ தத்துவය තුල අද වෙනකොට රාජ්‍ය සේවකයා ඉතාමත් අමාරු තැනකට වැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප කොහොමදත් මේ වෙනකොට තමන්ට ජීවත් වෙන්න පුළුවන් තරමේ වැටුපක් හැටියට ලැබෙන්නේ නැහැ. මේ අපේ රට 2021 22 ඇතුළු මේ බංකලොත් භාවයත් එක්ක ඒ මුදලේ අගය අඩු වෙලා බාන්න මිලදී ගැනීමේ හැකියාව අද 1-3ක් විතර බාන්නවල මිල වැඩි වෙලා තියෙනවා. මේ தத்துவයට ඔරොත්තු දෙන தத்துவයක් මුළු සමස්ත රටේම ජනතාවට ඇති වෙලා නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට විශ්වාසමිකයට මේ ප්‍රශ්නේ ඉතාමත් භයානක ලෙස බලපාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි ගරු කතානායකතුමනි දැන් මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල විශේෂයෙන්ම දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කටයුතුව ස්වාධීනව පවත්වාගෙන යාමට බාධා ගණනාවක් ඇති වෙලා තියෙනවා. ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමනි, ඔබතුමාගේ අවධානයට අපි යොමු කරනවා දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කටයුතු. විශේෂයෙන්ම 1997 වර්ෂයේදී මෙම ආයතනය පිහිට වුණා. ඒක පිහිටුවේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධනය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්න. නමුත් අවාසනාව තමයි මේ අයවැයෙන් දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ක්‍රියාවලියට බාධාවක් වෙන ආකාරයෙන් මේ දක්වා කිසිදු ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලයේ අවෝසි කිරීමේ අරමුණින් ඒට අදාළව 130 වෑශීෂය ඉවත් කළා තියෙනවා. ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමනි, මේ ගැන ඔබගේ අවධානයට යොමු කරනවා. මොකද ක්‍රම සම්පාදනය අපිට ඉතාමත් වැදගත්. අද ලෝකයේ දියුණු රටවල් අපි සිංගප්පූරුව ගත්තත් එහෙම නැත්නම් දකුණු කොරියාව ගත්තත් අලුතෙන් දියුණු රටවල් මේවා ක්‍රම සම්පාදනයේට බොහොම ඉස්සරහ අවස්ථාවක් ලබා දීපු රටවල්. එතකොට අපි මේ ක්‍රම සම්පාදනය අපි ක්‍රමක්‍රමයෙන් ඉවත් කරගෙන යනවා. එතකොට මේ ශාස්ත්‍රය අද තනතුරු ගණනාවක් ඒ අය තමන්ගේ කාලය පළවෙනි පන්තිය ඒතරින් එහාට ගියාම ඒ අනිත් අවස්ථාවන් වලට තමන්ගේ සේවාව තුළ ඉස්සරහට ආවට අද තනතුරු ගණනාවක් අහිමිලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ ක්‍රම සම්පාදන සේවයෙන් ප්‍රතිඵලයක් ගන්න ආකාරය අවශ්‍ය පියවර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තවදුරටත් ඒක අවශ්‍ය නැති අංශයක් හැටියට සලකලා කටයුතු කරන්න ගියොත් අපිට මේ සැලසුම් කරනේදී විශේෂයෙන්ම මහජන නියෝජ්‍යයන් එක්ක කටයුතු කිරීමේදීත් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙන ක්‍රම සම්පාදන අධ්‍යක්ෂකවරයා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු, ඒ වගේම ග්‍රාමීය මට්ටම දක්වා සංවර්ධන නිලධාරී හැටියට එයාලත් ක්‍රම සම්පාදනයේට සහාය දෙන කණ්ඩායම. ඉතින් මේ සියල්ලම
ගරු මන්ත්‍රීතුමා උතන කාලය අවසානයි.
නෑ මට විනාඩි 20ක් තියෙනවා.
20 තමයි 20 කරයි.
මට පොඩි කාලයක් දෙන්න. පොඩි කාලයක් දෙන්න ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේ தத்துவය තුල අපි පැහැදිලිවම කියන්නේ මේ රාජ්‍ය සේවය අද ඉතාමත් අඩපණ වෙන தத்துவයකට පත් වෙලා තියෙනවා. විනය සම්බන්ධයෙන් පැස ගැටළු ගණනාවක් තියෙනවා ගරු අගමැතිතුමනි. ඉතින් ඒ නිසා අද මහජනතාවට අපි කාර්යාලයකට ගියාම ඒ මහජනතාවගේ කාර්යයන් ඉෂ්ට කරන්න ඉන්න නිලධාරීන් නිසි ක්‍රමවේදයකට වැඩ කටයුතු කරන්න හැකියාව තියෙනවද? මේකට මූලික හේතුවක් තමයි අපි ගත්තාම ග්‍රාමීය මට්ටම දක්වා දැන් ග්‍රාම නිලධාරි මහත්වරුන්ට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් ග්‍රාම නිලධාරි කියන්නේ 15 මට්ටමේ ඉඳලා විධායකය ක්‍රියාත්මක කරන එහෙම නැත්නම් රජයේ අවශ්‍යතා ඉෂ්ට කරන නිලධාරියා. ඒ නිලධාරියා අද මේ වෙනකොට පුරප්පාඩු ගණනාවක් තියෙනවා. මේ රටේ ග්‍රාම නිලධාරි කාර්යාල වල මං හිතන්නේ 3000කට ආසන්න පුරප්පාඩු තියෙනවා. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේවට වහාම පියවර ගන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? රටේ ජනතාවගේ ප්‍රශ්න එතන ඉඳන්ම පහළ මට්ටමේ ඉඳන්ම ගොඩ ගැහෙනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල අපි දකිනවා සමහර වෙලාවට අවශ්‍ය නැති නිලධාරි ගණනාවක් ඉන්නවා. අද සමහර අවස්ථාවල අපිට පේනවා සමහර අයට මේස පුඩු බව නැති තැනට නිලධාරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අය විශේෂයෙන්ම ජනතාවගේ සේවාව සඳහා ඒ අය නිසි විදියට කළමනාකාරීත්වයක් කරලා මේ අයගෙන් වැඩ අද උපාධිධාරීන් හැටියට ගොඩක් දෙනෙක් බඳවගෙන ඉන්නවා. ඉතින් එයාට වැඩ පවරලා නැහැ. ඉතින් ඒ නිසා ඒවා නිසි ප්‍රයෝජනයකට අරගෙන රටට වැඩදායි මහජනතාවට පළදායි විදියට මේ අය මෙහෙවන විදියට කළමනාකාරීත්වයක් ඔබගේ අමාත්‍යාංශය තුලින් විශේෂයෙන්ම ගරු කතානායකතුමා අගමැතිතුමාගේ අමාත්‍යාංශ තුලින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන් සුවදේශ කටයුතු අමාත්‍යාංශය හරහා. ඒ වගේම තමයි දැන් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල ඒ වගේම විවාහලේකම් කාර්යාල මේ සියල්ලයි තියෙන ඔබතුමාගේ අමාත්‍යාංශයට. දැන් අපි දන්නවා ඉඩම් ප්‍රශ්න දිහා බැලුවාම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ගැටලු ගණනාවක් තියෙනවා. ගරු කතානායකතුමනි, ජනතාවගේ Tamanda අයිති ඉඩම තවත් ඔප්පු ගණනාවක් හොරට ලියලා මේක මුළු දිස්ත්‍රික් හැම එකම තියෙනවා. ඒක රෙජිස්ටර් කරලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අගමැතිතුමාගේ අවධානයට යොමු කරනවා මේවා සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් හදන්න. දැන් ඒ தত্ত্বය බාහනක අතර ගිහිල්ලා තියෙනවා. ඒතර අපි දන්නා කුරුණෑගල ප්‍රදේශය ගත්තාම ඒ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල තුල වංචා සහගත කටයුතු ගණනාවක් අද සිදු වෙලා පුරවැසියන්ඩ රටේ ජනතාවට අවාසි ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේවා සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අපි ගරු අගමැතිතුමාට මතක් කරමින් මම නැවතවතාවක් කියනවා ගරු කතානායකතුමනි, මේ රටේ සමස්ත පරිපාලනයේ ගරු අගමැතිතුමනි විශේෂයෙන් මතක් කරන්න ඕනි ගරු අගමැතිතුමනි, ඔබතුමාට මම විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ රටේ දේශපාලන වශයෙන් පළාත් සභා පළාත් පාලන ආයතන අධීක්ෂණය කරන්න තියෙන ඔබතුමාට. එතකොට ඒවා මහජන නියෝජ නැති වීම නිසා මම නැවත මතක් කරනවා මහජනතාවගේ බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. එයාලගේ වැඩ කටයුතු අඩපණ වෙලා තියෙනවා. පරිපාලනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම රාජ්‍යාංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා ග්‍රාම සේවක කොට්ටාස දක්වා ඔබතුමාගේ අමාත්‍යාංශයේ පරිපාලනය වෙන්නේ. ඒව සම්බන්ධෙනුත් අද ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට විශාල සේවාවක් සපයන මේ අමාත්‍යාංශය හරහා ඒව නිසි ආකාරයෙන් කළමනාකාරීත්වයේ ක්‍රියාත්මක කරලා රටේ ජනතාවටත් රටත් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඔබතුමාට හැකියාව තියෙනවා. විශේෂම අගමැතිවරයා හැටියට ඔබතුමාට පළපුරුද්දක් තියෙනවා. එනම් විශේෂ අවධානයක් යොමු කරලා මේ සඳහා ඔබතුමාගේ මේ අයවැයෙන් අර ඇතුල් වෙලා නැති විශේෂයෙන්ම 2020 තමන්ට ලැබෙන්න තිබුණු විශ්වාස මැටුම ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මේ අයවැයෙන් තවම කල් තියෙන මේ කාර්ක සභාව පස්සාවේ ඒ අයට ස්ථානයක් ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටින්න වෙලාව ලබා දීම පිළිබඳව ගරු කතානායකතුමනි මගේ ස්තුතිය පුද කරමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා.